පියදර ඇසු සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු සාදු. පාලි ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
හරි, උදේ මම ඉදිරිපත් කරන්න. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණ.
වාර්තා ඉදිරිපත් කරන්න. පළවෙනි වාර්තාව, භාවනා කාලයේ විනාඩි 55යි. ආනාපාන සති භාවනාව. තෙරුවන් නමැද කයට සිත යොමු කර භාවනාවට ප්‍රවේශ වුනේමි. හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය හඳුනා ගතිමි. උස්මරැල්ල නාසිකාග්‍රෙහි වම්පසින් වැඩිපුර දැනේ. උස්මරැල්ල සියුම් වී ගොස් උස්මරැල්ල වැටෙන බව පමණක් දැන බලා සිටියෙමි. සිතේ සිතුවිලි නොනවත්වා ගලා එන බව හඳුනා ගතිමි. එසේ හඳුනාගත් විට සිතුවිලි අඩු වී යයි. වරින් වර උස්මරැල්ල ගොරෝසු වී දැනී යයි. එදෙස බලා සිටීමෙන් සියුම් වේ. සැහැල්ලු ගතියක් දැනුනි. රූප රාමු ඇති වී නැති වී යයි. වරෙක කයෙහි බරගතියක් දැනේ. ඒ බරගතිය සමග කය ඇතුළකට බරවෙන බවකි. හුස්ම රැල්ල කෙරෙහි නිරතුරුවම හිත පැවැත් වූ යෙමි. දෙවියන්ට පින්දී භාවනාව අවසන් කෙලිමි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට අපි දැන් මේ විදිහේ පුහුණුවක යෙදෙනකොට අර වල්මත් වෙලා තියෙන හිතක් ගෙනහල්ලා මේ තමුන් තුළ මේ වැටෙන හුස්ම වගේ සරල අරමුණකට පිහිටව ගන්නවා. ඒ විදිහේ සිහියක් ඇති කර ගන්නවා. එතකොට අපි හිතමු මුලදී ආධුනික කෙනෙක්ට මේ හුස්ම අල්ල ගන්නත් අමාරුයි. ඒ හුස්ම රැල්ලේ අහු වුණත් අර ගොරෝසු මැද හරිය තමයි ග්‍රහණය වෙන්නේ. නමුත් අන්න කාලයක් තිස්සේ පුරුදු කරගෙන යනකොට අර විදිහට ඒ ශක්තිය හැකියාව දියුණු වෙනකොට අන්න මොකද වෙන්නේ, මේ හුස්මේ මුල මැද අග කියන මේ මුළු හුස්ම රැල්ලේම ඒ ගලණය අඳුරන්න පුළුවන්. ඒතර ගොඩ දෙනෙක් මේ මුල මැද අග කිව්වහම හිතනවා, කල්පනා කරනවා මේ නාස්පුඩු අග අගින් පටන් අරන් මේ උදරයට වෙනකන් යන මෙන්න මේ මුල මැද අග වෙන්නේ නැති කියලා නේද. නාස්පුඩු අගෙන් ඇතුල් වෙලා උදරය දක්වා ගමන් කරන මේ හුස්ම රැල්ල මේ ගමන තමයි මුලමැද අග කියලා හිතන්නේ. නමුත් ඇත්තටම මේ ප්‍රමුඛ වෙන එක දැනීමක මුලමැද අග තමයි අපි බලන්නේ. නාස්පුඩු අග දැනෙනවා නම් ඒ දැනීම ආරම්භයක් තියෙනවා, ගොරෝසු වීමක් තියෙනවා, ඊට පස්සේ දිය වෙලා යාමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ දැනීමේ මුලමැද අග බලමින් කල් ගෙවනවා. එතකොට අන්න අර ඒ දැනීම හත්පස දැක ගැනීමේ සලකුණු තමයි හුස්මක් සියුම් වෙලා නොදැනී යන ස්වභාවය. ඒ නොදැනී ගියාම ඔන්න හිතවිලි ප්‍රබල වෙනවා. ඊට පස්සේ කයේ නොයෙකුත් බරගති විකෘති වගේ මතුවෙලා එනවා. මෙන්න මේ විදිහට මේ ක්‍රියාවලිය නිකන් අමුතු වෙනසකට පරිවර්තනයකට ලක්වුණු බවක් දැක දැනගන්න පුළුවන්. කමක් නැහැ, ඒ අතරේ දිගට දිගට සිහිය පිහිටව ගන්න පුළුවන් හැකියාවක් විතේක නැවතත් අර විදියට උස්ම ගොරෝසු වෙනවා, ප්‍රමුඛ වෙනවා, ආයේ නැවතත් දිය වෙලා යනවා, හිතවිලි අර වගේ දේවල් ප්‍රමුඛ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ගලන එකට තමයි අවසානයේ ගිහිල්ලා වැටෙන්නේ. මෙන්න මේ ගලනේ ඉන්න තාක්කල් අපි කර්ම රැක්ස් කිරීමක් කරන්නේ නැහැ. හැබැයි මොනවා හරි කරන්න ගියොත්, මොන හරි දෙයකට උත්සුක වුණොත් අන්න මොකද වෙන්නේ, අලුතෙන් කර්ම රැස්වීමක් වෙනවා, සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද ඔය ගලනේ ඒ යන ක්‍රියාවලියේ ඉන්න උත්සාහ ගන්න. දැන් භාවනාව කියලා විශේෂයෙන් කරන්න දෙයක්වත් නැහැ. ඔය යන ගමනත් එක්ක ඒ යන ක්‍රියාවලියත් එක්ක ඉඳීමම තමයි භාවනාව වෙන්නේ. ඒතකොට කියනවා නොකලු නොසුදු කර්ම, කලුත් නැති සුදුත් නැති කර්ම රැස්වීමක්, එහෙම නැත්නම් නිවන දිහාවට එල්ල වුණු ගමනක් මේ තුල තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මොනාරි උත්සුක වෙන්න උත්සාහ ගත්තනේ, හොඳ පැත්තට වේවා නරක පැත්තට වේවා අලුතෙන් කර්ම රැස්වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද ඔය යන ක්‍රියාවලිය බාරගෙන ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් ඒකම තමයි භාවනාව වෙන්නේ කියලා හිතර ගත්තනම් හරි. ඊට පස්සේ හැබැයි ඔතනින් අතර වෙලා හරියන්නේ නැහැ. දැන් එදිනෙදා ජීවිතයේ දිහාවටත් සක්මන දිහාවටත් මේ භාවනාව මේ පුහුණුව දික් කළ යුතුයි. ඒ අපසරිය වැඩි කළ යුතුයි. ඒකින්ද බලන්න මේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොටත් ඔච්චර සියුම් විදිහේ නිරීක්ෂණයක් නොතිබුණත් මම මේ 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 වැඩ කටයුතු කරන බව මේ මේ විදිහේ ඉතිවිලි පහළ වෙන බව මෙන්න මේ මේ විදිහට ඇඟ දැනෙන බව අන්න ඔය සිහියක් පිහිටවාගෙන කල් ගෙවන්න බලන්න. මොකද අපිට ඒකට සමතක කළා මේ පුහුණුව කරන්න අමාරුයි. දැන් ඔය වගේ මට්ටමකට පරයන්කේ වඩා ගත්ත කෙනෙක්ට අපි යෝජනා කරනවා මේ එදිනෙදා දවසත් භාවනාවක් විදිහටම බාර ගන්න පුළුවන්ද, භාවනාවක් විදිහටම එහි යෙදෙන්න පුළුවන්ද කියලා බැලුවොත් අර මුලදී අපහසු අමාරු ගතියක් තමයි දැනෙන්නේ. මුලදී අර අර හුස්මල්ලන්න අපහසු වුණා වගේ තමයි මේ වැඩ කටයුතු කරගෙන සිහිය පිහිටවා ගන්න අමාරුයි කියලා හිතෙනවා. නමුත් අන්න කාලයක් තිස්සේ පුරුදු වෙනකොට තේරෙනවා ඒකත් භාවනාවක්ම බවට පත් වෙනවා. මේ ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් තමයි. අන්න ඒ විදිහට ඔය පුහුණුවේ වපසරිය වැඩි කරොත් අන්න නියම ප්‍රතිඵල අරගන්න පුළුවන්. ඒ සඳහා සුදුසු කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ලියන්නට දේ ළඟටම පෙළ ගැසීමු ඒවා පිට නොවනසේ යම් නැවතුන බවකි. සුවසේ ගලා ගිය බව උඩු යටු යටි කුරු වී ඇතිමුත් ඒ ගැන වදවීමට ඉඩ නොදෙන අතර ඒ ඒ තැන ඒවා බොඳව විසිරේ. මේ විවිධ පරීක්ෂාවන් විටක විඩාවක් වුවද එය මගහැරිය නොහැක. යම් සිදුවීම් පෙරට වඩා ප්‍රබලත්වයෙන් වැඩිව ළඟින් ළඟින් මතු වුණද පෙරසේ ඒවා කරදර ලෙසද නොගැනේ. විටක සියුම් කෙඳිරිලි ලෙස ළංව දැනුණද මොකද්දෝ එකකින් ඒවායින් ඈත්ව ඉන්නවත් වගේ. විටක වෙන දෙයක් උනාවේසේ සිටි. සිදුවීම් හා තීරණයකට පැමිණ කටයුතු කිරීමට යාමද වෙහෙසකි. ඒ ඒ දේ ඊට නිසි කල සෙමෙන් සිදුවන වග ඉස්මතු වුණද යම් හදිසි බවක් හරහා විඩාවකි. ඉන් පලක් නොවන වග නැවත නැවත පෙන්වා දේ. වරින් වර මතුවන විවිධ බියට මුහුණ දීමට සිදුවනසේ අත්දැකීම් පෙළ ගැසෙන අතර ඒවායින් පලා යාමට ඉඩක් නොදෙනසේ අවට අයද කටයුතු කරන බවකි. විටක ඒ අය ගැන අමනාපයකි. එයද පෙන බුබුලු මෙනි පටන්ගත් යම් වැඩ කටයුතු වලට ප්‍රතික්ෂේප වීම ආවද ඒවා හා පෙරමෙන් නොගැටී නව අවස්ථා සොයායයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
එතකොට මේ වගේ පුහුණුවක් පටන් ගන්න කලින් බොහෝ වෙලාවට මොන හරි දෙයක් වුණාම නිකන් කන්දක් කඩාපත් වුණා වගේ මේකටම යට වෙලා මේකෙම වැටිලා මේකෙම වෙහෙස අරගෙන කල් ගෙවීමක් තමයි සාමාන්‍යව හිතක තියෙන්නේ. ඒ වගේ කෙනෙක් අන්න දැන් මේ පහුගිය දවසකත් කෙනෙක් අහනවා මේ ප්‍රශ්න මේ වගේ දේවල් මේ අතහැරලා දාන එක නේද හොඳ ක්‍රමවේද කියලා. ලෙටින් ගෝ කියන්නේ. ඉතින් මං කිව්වා ඔව් ලෙටින් ගෝ නම් තමයි හොඳ ක්‍රමවේද කරන්න පුළුවන් දෙ කියන පස්සේ තමයි තියෙන්නේ. එහෙම අතහරින්න පුළුවන් නම් පස්සේ නැහැ නේ. අතහරින්නේ නැහැ ඔය හිත. අතහරින්න ඕනේ ඕනේ කියලා දඟලන්න දඟලන්න තව තව මේකෙම ග්‍රහණය වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් නුපුහුණු හිතක ස්වභාවය තමයි ඒ දේවල් අල්ලගොඳ ඒ දේවල් වලටම යට වෙලා ඒ දේවල් වලමින් දුක් ගනිමින් පරණ කන්ද කරවත් වුණා වගේ කන්දකට යට වුණා වගේ ණය ගියා වගේ මේකෙම වැටිලා මේකෙම දුක් ගනිමින් ඉන්නවා. හරි. හැබැයි අපි හිතමු කාලයක් තිස්සේ මේ විදියට පුහුණු කරගෙන යනකොට ඔන්න හිතෙනවා කෙනෙක්ට මේ කලින් තරම් දුක් ගන්නා ස්වභාවයක් මේ හිත තුල නැහැ කියලා. තාමත් නිකන් අර මේක නිකන් කියා ගන්න ඕනි ගතියක්. මේ කමටන් වාර්තාවකට හරි එකතු කර යුතු බවක් මේ වගේ නිකන් යම් කිසි විදියක පොඩි වෙහස පීඩාවක් නැතුව නොවේ. හරි. තාමත් නිකන් අර කියා ගන්න උමනාවක් වගේ තියෙනවා. නමුත් තවත් කාලයක් පුරුදු වෙනකොට තේරෙනවා මේක කිව්වත් එකයි නැතත් එකයි. ඔය කියන්න ලස්සනට ගොනු වෙලා එනවා. කිව්වා කියලා වෙනසකුත් නැහැ, නැතා කියලා වෙනසකුත් නැහැ. මේ දේවල් ඔක්කොම එතන එතන අස්වි අස්වි යන ස්වභාවයක් අන්න ටිකෙන් ටික මතුවෙලා එනවා. ඕක තමයි ප්‍රകൃතිය. ඕක තමයි ප්‍රകൃතිය. ඕක තමයි අනිත්‍ය ධර්මතාවය. මේක නේ මෙච්චර කාලයක් මේ නිත්‍ය කරගෙන තියුනේ අපේ හිතම තමයි, මේ නුපුහුණු හිතම තමයි මේ දේ නිත්‍ය බවට පරිවර්තනය කරගෙන තියුනේ. නමුත් අන්න තියෙන්නේම අනිත්‍ය ස්වභාවය තමයි. තියෙන්නේම මේ නේන දෙයක් එතන එතන බිඳි බිඳි යන ස්වභාවයම තමයි. අන්න ඒක බාර ගන්න තමයි, ඒ ස්වභාවය හඳුනා ගන්න තමයි මෙච්චර දවසක් මේ ටිකෙන් ටික පුහුණුවක් විදිහට අපිට සිද්ධ කරන්න වෙන්නේ. ඉතින් කමක් නැහැ, එහෙම උත්සාහ කරනකොට තේරෙනවා අන්න ලිව්වත් එකයි නැතත් එකයි මේක කොහොමත් බොඳ වෙලා විසිරලා යනවා. වැඩ කටයුතු පටන් ගන්නවා, නිකන් දුක් ගන්නත් නිකන් පටන් ගන්නවා. ඊළඟ මොහොතේ බලනකොට ඒ වැඩ කටයුත්තත් ගිලිහිලා ගිහිල්ලා, එහෙම නැත්නම් අර දුක් ගන්න බවත් ගිලිහිලා ගිහිල්ලා. හරිද? ওই විදිහට මොන මොන දේ ඉස්මතු වුණත් ඒගොල්ලන්ගේ ස්වභාවයට අනුව ඒ සුදුසු කාලදී අන්න ඉවත් වෙලා යනවා. අර ඒ බැලන්ස් එක අඳුරනවා නම් අන්න තේරෙනවා මේ දේවල් ඒ ඒ දේවල් වල ටයිම් ෆ්‍රේම් එකකට පේස් එකකට සිද්ධ වෙනවා. අපිට හදිස්සි කරන්න ගියාට නිකන් අර අඹ අඹ කනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. මේ අඹ ගෙඩිය ඉදිලා බිමට වැටෙනවා. වැටෙනකන් ඉවසන්න බෑනේ. එක්කො පෙරේතකම වැඩි. එහෙම නැත්තම් හිතෙනවා මේ වෙන එකෙක් මේක කාලා ඉවර කරයිද දන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහට මේ ඉවසන්න බෑ. ඉතින් අන පොළු ගහලා ගල් ගහලා කැඩුවාට මොකද අමු අඹ. අඹ. ඒ වෙනුවට අන්න මොකද වෙන්නේ, පොඩ්ඩක් ඉවසගෙන ඉඳියොත් මේ අඹ ගෙඩිය ඉදිලා බිමට වැටෙන සුදුසු කාලෙදී. එහෙම අඹ ගෙඩියක් ආව කෙනෙක් දන්නවා ඒකේ රස. එහෙම ඉදිලා වැටිච්ච අඹ ගෙඩියක රස. අන්න ඒ විදිහේ සුදුසු කාලයක් මේ සියලු දේවල් වලට තියෙනවා. නමුත් අපි තුලින් මොකද්දෝ හදිසියක් මේක ඉක්මනට කරගත්තොත් හොඳයි, මේ විදියට වුණොත් හොඳයි කියලා දැඟලිල්ලක් තියෙනවා. කමක් නැහැ, ඒක අපි ওই සංසාරයක් පුරාවට අරගෙන ආපු දෙයක්. ඒක ටිකෙන් ටික පුහුණුවත් එක්ක සමබර වේවි, යම් මර්ධන වීමකට ලක් වේවි. තේරෙනවා මේ දේවල් සුදුසු කාලෙදි සිද්ධ වෙනවා. උත්සාහයක් නොකර ඉන්නවත් නෙමෙයි හැබැයි. දේවල් සැලසුම් කරනවා. සකසනවා. අවශ්‍යතා සම්පූර්ණ කරනවා. හැබැයි ඕන්න අපිට ඕන වෙලාවට නෙමෙයි ඒ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. අර කරගෙන කරගෙන ඉඳලා එකතු කරගෙන ඉඳලා ඉඳලා අන්න එක වෙලාවකදී දන්නේම නැහැ මේපත් වෙලා යනවා වැඩි. අන්න සුළු කාලයකින් නොදැනීම අවම ශක්තියකින් අන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී නොකර ඉඳියොත් ඒකත් පාඩුයි. ඒක නිසා අන්න ඒ සමබරතාවයේ සුදුසු කල හඳුර ගන්නවා කියන එක ඉතින් පුහුණුවක්ම තමයි. මෙහෙම කරන්න මෙහෙම හඳුන ගන්න කිව්වට ඒක එච්චර සාර්ථක නෑ. තම තමන් ඒ දිලා බලලා පුහුණු වෙලා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ බැලන්ස් එකකට ගියොත් මේක සුදුසු කාලෙදී සිද්ධ වෙනවා කියලා. ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. හැබැයි අර ඒක අමෝරාවෙන් මේක සම්පූර්ණ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අන්න ඉවසගෙන ඉවසගෙන බලාගෙන බලාගෙන ඉන්නකොට ඔන්න වෙලාවකපත් වෙලා යනවා. ඒ වෙලාවට ආයි නිකන් අමුතුම ධර්මතාවයකට තමයි වැඩ කරන්නේ. කවුරුත් ආයි දඟලන දෙයක් මෙහෙසෙන දෙයක් නැහැ වැඩේ වෙලා. ඉතින් එන්නේ විදිහ මොකද්ද ඕ දෙයක් තියෙනවා. තියෙනවා අපිට විනිශ්චයක් නැතුවම නෙමෙයි. හැබැයි අපේම විනිශ්චය කිව්වොත් ඒකත් වැරදියි. වෙනුවට නිකන් මේලේම අර ක්ලච් බ්‍රේක් කරගෙන ඉන්නකොට අන්න සුදුසු වෙලාවේදී වැඩේ සිද්ධ වෙන බව දැක දැනගන්න පුළුවන්. ඊට පස්සේ අර වටපිටාව ඉන්න කට්ටිය වුණත් මේක ඒගොල්ලෝ බලන්නේ නඩත්තු කරන්නනේ. එහෙම පලා යන්න බෑ, මේවට මූණ දෙන්න ඕනේ, මේ දේවල් කරන්න ඕනේ, මේවා තමයි යුතුකම් කියලා ওই විදිහට කියන්න උත්සාහ ගන්නවා. කමක් නෑ, ඒගොල්ලන්ට ද්වේෂයක් ඇති කරගෙන වැඩකුත් නෑ. දේශයකුත් සමහර වෙලාවට මතුවෙලා එන බවත් හැබෑව. මම තේරුම් ගන්න ඕනේ ඒගොල්ලොත් මොකද්දෝ මේ පණිවිඩයක් තමයි කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන විදිහට ඒගොල්ලෝ වැඩ කටයුතු කරන බව හැබෑව. අපි කලින් ඉඳියේ ඕකේ බව හැබෑව. ඉතින් ඒක දැනගෙන අන්න ක්‍රමයෙන් මේ දෙයට මුහුණ දීමක් මේ විවිධ අපහසුතා මේ වටපිටාවේ කට්ටිය ඒ හිර කරන දේවල් ඒවට මුහුණ දීමක් ඔවා හරහා යාමක්ම තමයි ඉතින් යෝජනා කරන්න වෙන්නේ නැවත නැවත කරලා බලන් ඔය මොන දේ ආවත් නොසැලෙන හිතක් ක්‍රමානුකූලව ඇති වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ මහත්තයා මට ඇවිල්ලා තියෙන වර්තා නම් එපමණයි.
මට මේ තරකක් තියෙනවා නැකත් කියවන්න. ගරු ස්වාමීන් වහන්ස, සක්මන හා පරයන්ක දී අත්දකින්නේ සොලවා තැන්පත් කළ ග්ලිටර් බෝතලයක් ඇතුළත මෙන් වේගයෙන් එහෙම යන සිතුවිලි කැබලි සමූහයක් හා අතරමැද ඇති නිදහසයි. සිතුවිලි වල කෙනෙහිලි ගතිය වෙහෙසක් වුවත් ඒවාට මුහුණ දී දරා ගැනීම පමණයි කළ යුත්තේ බව පසක් විය. ඔබ වහන්සේගේ අදහස හා උපදෙස් ලැබුණු කැමැත්තෙමි. තෙරුවන් සරණයි.
ඕකේ ආයෙ වෙන වෙනසක් කරන්න දෙයක් නැහැ. ඔවත් එක්ක ෆයිට් කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට මේ දරාගෙන යන සිය පිටවා ගන්න මේ බලන්න මේ කෙනෙක් කොනහන ගතිය වගේම කෙනෙහිලි ගතිය වගේම අනිත් පැත්තේ විවේක ස්වභාවයත් එක ළඟ ළඟ තියෙනවා. පිරුණු බව වගේම හිස් බව එක ළඟ ළඟ තියෙනවා. ඕක තමයි ග්ලිටර් බෝතලේ නැත්තම් අර මයිජායිකේ පණිවිඩේ. මේ පිරුණු බවත් හිස් බවත් අතර හුවමාරුව එක තැන සිදුවෙන බව අර කෙනෙහිලි ගතිය සහ විවේකය අතර අතර ක්‍රමාර්ගව ළඟ ළඟ සිද්ධ වෙන බව මේක දකිමින් කල් ගෙවන එක තමයි ක්‍රමවේදේ. අපිට මේවා අයින් කරන්න කියලා දැඟලුවට අයින් වෙන්නේ නැහනේ. මේකයි මම අර කලිනුත් කිව්වේ. අර කෙනා කියනවා මේ දේවල් ඉවත් කිරීම නේද ක්‍රමවේදේ ස්වාමීනාංශ, මේ ලෙටින් ගෝ නේද, මේක අතහැරලා දාන්න ඕනේ නේද කියලා කියනවා. ඉතින් අතහැරලා දාන්න පුළුවන් නම් හොඳයි, එහෙම බෑනේ. එහෙම අතහැරෙන්නේ නැහැ. අතහැරෙන්නේ නැහැ. කළ යුත්ත තමයි ඒකත් එක්ක ජීවත් වෙන ඔන්න ඔය ශිල්පේ ඔය සිහිය පිටවගෙන බලන්න මේ කෙනෙහිම සහ නිදහස අතර හොමාරුව ළඟ ළඟ සිද්ධ වෙන බව, මේ පිරුණු බව සහ හිස් බව අතර හොමාරුව ළඟ ළඟ සිද්ධ වෙන බව, ඔබ තමයි කළ යුත්තේ. දැන් අපි අර පහුගිය දවසක පොඩි ළමයින්ට වැඩසටහනක් කරා. ෆොගිව්නස් තමයි එදා මාතෘකාව. එදා ෆොගිව්නස් ගැන කතා කරනකොට අපි කියන්නේ නිකන් forgive and forget. මේ විදිහට සමාව දීලා අමතක කරලා දාන්න කියලා කියනවා. හැබැයි ඒ අනුපිළිවෙලට දේවල් සිද්ධ වෙනවාද කියලා තම තමුන්ගේ ජීවිතවල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. අපි සමහර විට කෙනෙක්ට කියනවා හරි එහෙනම් මම සමාව දෙනවා අමතක කරනවා කියලා. හැබැයි මොකද වෙන්නේ, අර කෙනාව දකින දකින වාරයක් පාසා සමහර විට අපිට අර ද්වේෂය මතුවෙලා එනවා. ද්වේෂය මතුවෙලා එනවා, ඇවිස්සෙනවා. ඒ දකින දකින පාරයක් ගානේ කටුගතියක් දැනෙනවා. එතකොට අර නියම සමාවක් දීලා තියෙනවද ලැබිලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි නිකන් අර මූණිච්චාවට අර ලෝක සම්මතයට හරි හරි සමාව දෙනවා කියලා කිව්වට මොකද මේ හිත සූදානම් නැහැ සමාව දෙන්න. ඒ සමහර කට්ටිය මම දැකලා දෙනවා බැන බැන ඉන්නවා. බැන බැන ඉන්නවා. තාම බයිනවා කි කියනවා. හැබැයි මේ දවසක කියනවා හරි දැන් නම් මගේ හිත සූදානම් සමාව දෙන්න කියලා. අන්න මොකද උනේ, අර වෙහෙස නැති වෙලා ගියා. ඒ ග්‍රහණය නැති වෙලා ගියා. සුදුසු කාලෙදි තමයි සිද්ධ වෙන්නේ. ඒ වෙනකන් ඉතින් කොහොම හරි දරාගෙන කරගෙන යන්න ඕනේ. අපිට ඕනේ වේගෙන් හොවා වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම වෙන සීක්වන්ස් එක තමයි forget and forgive තමයි නියම සීක්වන්ස් එක. ඉස්සෙල්ලා අමතක වෙනවා, මොකක්ද උනේ කියලා අමතක වෙනවා. නැත්නම් අර ග්‍රහණය ලීල් වෙනවා. ලීල් වුණාට පස්සේ ඉතින් සමාව සබහා ධර්මෙම ලැබිලා. හරි? දවසක් කෙනෙක් කියලා කියනවා මේ සායිනාස මගේ අතින් ලොකු අරදක් වුණාලු සමාව වෙන්න ඕනලු. මං කව මොකද්ද උනබව නම් ඇබෑව. හැබැයි ඒක මතක නෑනේ. මතක නෑ. ඒ කියන්නේ මොකද්ද? සබහා ධර්මෙම සමාව ලැබිලි ඉවරයි. අයිල්ලන්න දෙයක් නෑ. ඉල්ලන්න දෙයක් නැහැ. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ වෙනකන් අමාරුවෙන් කරගෙන කරගෙන යන්න ඕනේ. එලසෙන්න දරාගෙන ඉන්න ඕනේ. බලන්න ඔය වෙහෙස සහ නිදහස අතර හුවමාරුව. පිරුණු බව සහ හිස් බව අතර හුවමාරුව. ඕක තමයි මයින්ජායිකේ පණිවිඩේ. ඒක බලමින් කල් ගෙවනවා. අර කුඩු තැම්පත් කරන්න බෑනේ, හදලා බිමට දාන්න බෑ. හරි, ඒක කැළඹිලා තියෙන්නේ, කැළඹුණු වෙලාවේ කැළඹුණු බව දැනගනිමින් ඉන්න. මේ කැළඹීම දිහා බැලුවොත් පේනවා මේ නිදහසත් ඒ තුළම තියෙනවා. ආයෙ තැම්පත් වෙනකන් ඉන්න ඕනේ නැහැ. ගොඩ දෙනෙක් හිතනවා මේ මයින්ඩ් එක තැම්පත් කරනවා තමයි නිදහස් හිතමත් වෙලා ඉන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. ඒක තුල තියෙනවා පිරුණු බව සහ හිස් බව අතර වමාරු තියෙනවා. අර කුඩු වලින් තැත් කුඩු සහ නිදහස, නැත්තම් කුඩු තියෙන කොටස් සහ එතන එහා පැත්තේ හිස්. හරි, පිරුණු බව සහ හිස් බව, අර කෙනෙහිලි ගතිය සහ නිදහස, ඔය දෙක ළඟ ළඟ තියෙන්නේ. අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අර අර කෙනෙහිම විතරයි අල්ලන්නේ, පිරුණු බව විතරයි අල්ලන්නේ. නමුත් මේ මයින්ඩ් එක කැළඹිලා තියෙන මොහොතෙත් මේකේ මේ අර විනිවිද පේනෙන සුළු ස්වභාවය තුල තියෙනවා. අන්න ඒක දක්නාසුලුව කල් ගෙවීම තමයි කළ යුත්තේ. එහෙම නැතුව වෙන ක්‍රමවේදයක් නැහැ. යොසීමෙන් දරාගෙන කරගෙන යන්න. එතකොට තේරෙනවා වෙනදාට වැඩිය අර කෙනෙහිල්ල අල්ලන වෙනුවට නිදහස අල්ලන සුළු ස්වභාවයක්, පිරුණු බව වෙනුවට හිස් බව අල්ලන සුළු ස්වභාවයක් මේ හිත ඇති කරගන්නවා. ඒක තමයි පුහුණුව වෙන්නේ. ඉතින්
නිරෝෂ් ලිඛිත වාර්තා
එච්චරයි තියෙන්නේ, මේ මටත් ලැබිලා නැහැ තව.
අපේ වෙලාවත් කමඨාන් වර්තා වලට කාල වේලා වෙන් කරගත් වෙලාව ඉවරයි. කාට හරි අහන්නම ඕන වාචික වර්තාවක් තියෙනවා නම් අපි අවස්ථාවක් දෙන්නම් එක වර්තාවකට. එමනම් ස්වාමීන් වහන්ස අපි ඊළඟ වැඩපිළිවෙලට නමුද?
ඔව්, ඉදිරියට යන්නේ අහන්නම ඕනේ නැහැ වගේ. ඒකින්ද යන්න පුළුවන්.
සාදු සාදු සාදු. ය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපු වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනාව පවත්වන ලෙස. සාදු සාදු සාදු.
බුද්දස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, අපි ජීවිත ගෙවාගෙන යනකොට අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහේ ස්වභාව සහිත කෙනෙක් මම, මෙන්න මේ විදිහේ නැඹුරු තමයි මා තුළ තියෙන්නේ කියලා යම් කිසි ආකාරයක අවබෝධයක් තියෙනවා. මේ දේවල් වල තමයි මම එදිලා ගත කරන්නේ, මේ දේවල් වලට තමයි මගේ පෙරේතකම තියෙන්නේ කියලා, මෙන්න මේ ස්වභාව තමයි මා ළඟ තියෙන්නේ කියලා. ඉතින් කවුරු කවුරුත් යම් පමණකට හඳුනගෙන තියෙනවා, දැකගෙන තියෙනවා. එතකොට අපේ ප්‍රകൃතිය ගොඩක් වෙලාවට අපේ දිනදා ජීවිතවල විශේෂයෙන් ওই තනි වුණු අවස්ථාවල අපිට දැක දැන ගන්න පුළුවන්. සමහර වෙලාවට නිකන් අර සමාජ සම්මතයට වගේ නිකන් අමුතු හික්මීමක් ඇති කරගෙන ඉන්න බව හැබෑව. නමුත් ඒ හික්මීම තුළ මෙහෙස පීඩාවක් ආතතියක් මතුවලා එන බවත් හැබෑව. දැන් අපි හිතමුකෝ හොඳ සභාවකට වගේ ගියාම අපි ඒ සභාවට අනුව හික්මෙන්නේ නැහැ. ඒතකොට ඒ තුළ තියෙන අමුතු ආතතියක්. ඒ වගේම එහෙම හික්මුනේ නැත්තම් අන්න ලෝකෙන් අපිට නිග්‍රහ කරනවා මේ සමාජ සම්මතය, සභා සම්මතය හඳුනන්නේ නැහැ කියලා. ඉතින් කෙසේ නමුත් මේ විදියට නොයෙකුත් අවස්ථාවල ඇඳගෙන හරි නිකන් සුවචකීකරු අහිංසක කෙනෙක් බවට පෙන්නුම් කරාට රඟ දැක්වට මොකද බොහෝ වෙලාවට අපි ඔය තනි වුණාම විවේක වුණාම අපේ යථා ස්වභාවය මතුවලා එනවා. ඒතර තම තමුන් දන්නවා මෙන්න මේ විදිහේ වැඩ කටයුතු තමයි මම සිද්ධ කරන්නේ, මෙන්න මේ විදිහේ ස්වභාව තමයි මා තුළ තියෙන්නේ කියලා. ඉතින් ඔන විදිහේ නොයෙකුත් හොඳ වගේම නරක පැතිකඩත් අපි තුළ අපිට දකින්න පුළුවන්. එතකොට දැන් මේ මනුස්ස ජීවිතයක තියෙන ප්‍රශ්නය, එහෙම නැත්නම් මේ ස්පිරිචුවැලිටි ගැන කතා කරනකොට, අධ්‍යාත්මික පරීක්ෂණයක් ගැන කතා කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේක වෙනස් කරන්න පුළුවන්ද? මේ තමන් තුළ තියෙන ස්වභාවය ඇත්තටම වෙනසකට පරිවර්තනයකට ලක් කරන්න පුළුවන්ද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම නැත්නම් සාකච්ඡාව. එතකොට එහෙම වෙනසකට පරිවර්තනයකට ලක් කරන්න පුළුවන් හොඳ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා අන්න සමහර විට අපිට ඔය ආගම තුළ බොහෝ වෙලාවට නොයෙකුතිදියේ ආරාධනා දකින්න පුළුවන් නේද? ආගම කියන්නේ ඒක තමයි. ආගම තුළ මේ නොයෙක් නොයෙක් විදිහේ ආරාධනා තියෙනවා. මේ හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, මේ විදියට හික්මෙන්න පුළුවන්, මේ 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 ආකාරයේ පුහුණුවක් ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඒ විදියට ආරාධනා තියෙන බව. හැබැයි මේ කාලයක් තිස්සේ ඉක්මනකොට විශේෂයෙන් මේ ධර්මය එහෙම නැත්නම් මේ පුහුණුවක් දිහාවට නැඹුරු වෙනකොට කෙනෙක් කලක් තිස්සේ කරගෙන යනකොට මතුවෙන ප්‍රබල ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ වෙනසක් පරිවර්තනයක් වෙලාද කියලා. දැන් ඔය පැවිදි වෙලා වුණත් අලුත් අවුරුදු කිහිපේ බලන්න පුළුවන් අම්මෝ ඉක්මීම. හරි, දැක්කාමත් ඉතින් රහතන් වහන්සේ කෙනෙක් වගේ ඇවිදින්නෙත් රහතන් වහන්සේ කෙනෙක් වගේ, කතා කරන්නෙත් රහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා අනේ විදිහේ දෙයක් අපිට දැක දැනගන්න පුළුවන්. හැබැයි අන්න අපි හිතම අවුරුදු 4ක් 5ක් ගෙවිලා යනකොට යම් කාලවකවානුවක් පහුවෙනකොට තම තමුන්ටත් වැඩිපුර නිදහසක් ස්වාධිපත්තියක් මතුවලා එනකොට අන්න බලන්න පුළුවන් ඇත්තට මේ මනුස්සයා වෙනස් වෙලා තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ එදා ඉඳලා තිබුණ දේ ස්වභාව තාමත් එහෙමමද, නිකන් හඟවගෙන ඉඳලා විතරද තියෙන්නේ කියලා, අර නිකන් ගිහි ගිහි ස්වභාවයකටම ගිහිල්ලා වැටිලාද කියලා ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන්. ඉතින් එතකොට දැන් මේ තියෙන එක වෙනස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වෙනස් කරන්න බෑ කිව්වොත් එහෙමනම් ප්‍රතිපදාවකට පුහුණුවකට ඉඩක් නැති වෙනවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවනේ නේ. ප්‍රතිපදාවක් පුහුණුවක් කියන්නේම මේ වෙනස කරන්න පුළුවන් කියන පොරොන්දු වගේනේ අපිට බැලු බැලමට නේද? එහෙමත් හිතෙනවා. එතකොට වෙනස් කරන්න බෑ වගේ නම් මේ කරන පුහුණුවේ වැඩක් නෑ වගේද කියලාත් හිතෙනවා නේද? ඔහොම ප්‍රශ්නකුත් මතුවෙන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ ප්‍රශ්නයක් නිගමනයකට එළඹෙන්නේ නැතුව, විනිශ්චයකට උත්තරයකට එළඹෙන්නේ නැතුව ඒ විදිහේ ප්‍රශ්නයක් ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාව, ඒ කෙටි දේශනාව පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරගන්න. එතකොට මේ කතාවේ සඳහන් වෙන්නේ මේ යම් කිසි අපි දන්නා දුරන කෙනෙක් කවුද? දේවදත්ත හාමුදුරුවෝ ගැන තමයි මේ කතාව තියෙන්නේ. එතකොට මේ සිදුවීමේදී අන්න අපිට අහන්න තියෙන විදිය තමයි මේ දේවදත්ත හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ ඉන්ලෝස්ලා එක පැත්තකින් අර විදිහේ ලොකු ප්‍රසිද්ධ පිරිසක් එක්ක තමයි ඇවිල්ලා පැවිදි වුණේ. ආනන්ද අනුරුද්ධ වැනි ස්වාමීන් වහන්සේලා සමග ඇවිල්ලා තමයි පැවිදි වුණේ. එතකොට ඒ විදිහේ නිකන් අමුතු පිං සහිත ස්වභාවයක් බැලු බැලමට පෙනුණා නේද? එතකොට මේ පැවිදි වෙලා අවුරුදු 30ක වගේ කාලයක් හොඳට මහනදම් පුරාගෙන ඉන්දිය බවත් සඳහන් වෙනවා. එතකොට අවුරුදු 30ක් කියන්නේ ලොකු කාලයක්. එතකොට ඒ විදිහේ කාලයක් මේ මහනදම් පුරාගෙන ඉඳපු බවත් සඳහන් වෙනවා හොඳට හික්මිලා. හැබැයි මේ අන්තිම අවධියේදී භාග්‍යතුන් වහන්සේට යම් වියපත් වෙන අවධියේදී මේ ලොකු මේ ශාසනය ගත්තන සඳහා මේ පිරිස් කඩලා වෙන් කර ගැනීම වැනි සංඝ බෙහෙදේ වැනි මහා බරපතල පාප කර්ම සඳහා මුල්ලුණු කෙනා තමයි මේ දේවදත්ත හාමුදුරුවෝ. එතකොට මේ චරිතය දිහා බැලුවාම අර අවුරුදු 30ක් පැවිදිකම් කරත් හික්මුණත් හොඳට කටයුතු කරත් ඒ යම් යම් ධ්‍යාන අභිඥා වැනි ඒ චිත්ත තත්ත්ව ලබා ගත්තත් මේ ස්වාමීන් වහන්සේගේ යථා ස්වභාවය වෙනස් වෙලා තියෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. හරියට නිකන් අර සංසාරික නැඹුරුව සංසාරය පුරාවට නිකන් රණස් අප්නේ නේද? එහෙමනේ ආවේ. ඒ විදිහට ඇවිල්ලා ඒ නැඹුරුවම අවසාන ඒ අවස්ථාවෙත් ඒ භාග්‍යතුන් වහන්සේ බුදු වෙන අවස්ථාවෙත් මතුවලා ආපු බව තමයි අපිට පේන්නේ. එතකොට ඒ වගේ චරිතයක් දිහා බැලුවහම නිකන් මොකද්දෝ ධර්මතාවයක් වැඩ කරනවා නේද? බැලු බැල්මට නිකන් මේක වෙනසක් කරන්න බැරි බවක් අධිරෙමත් බවක් තමයි මතුවෙන්නේ මේක දිහා බැලුවහම. නේද? මෙච්චර මේ ඥාතියෝ වෙලා මෙච්චර මේ පැවිදි කල් ගෙවලා මේ වගේ උසස් යයි සම්මත ස්වාමීන් වහන්සේලා සමග පැවිදිකම් කරලා අන්තිමට අන්න බුදුන්ටත් එරෙහි වෙලා සංඝ වේදය වැනි මහා බරපතල බාප කර්ම සිද්ධ කරගෙන තමයි මේ ගමන අහවර කරන්නේ. එතකොට ඒ වගේ දෙයක් කෙනෙක් දිහා බැලුවාම අපිට හිතෙනවා මේක වෙනසක් කරන්න බැරි වගේද, නිවන කියන එක මේ ජීවිතේ ලබන දෙයක් නෙමෙයි වගේද කියලා සැක සංකාවක් මතුවෙන්නත් හේතු වෙනවා. මොකද බුදුන් ආශ්‍රය කරලා මේ විදිහේ ගනුදෙනු කළා, මෙච්චර කාලයක් පැවිද්දෝ විදිහටත් හික්මුණාට මොකද අන්තිමට අනන්තරී පාප කර්ම කීපයක් කරගෙන තමයි වැඩේ කෙලවරුනේ. එතකොට අන්නේ විදිහේ දෙයක් ප්‍රශ්නකාරී එක පැත්තකින් මේ අපේ ස්වභාවයත් වෙනස් කරන්න පුළුවන්ද කියන සැක සංකාව ඇති කරන සුළුයි. ඉතින් මේ වගේ පුද්ගලයෙක් ඉලක්ක කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් සූත්‍ර දේශනාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට එතන සඳහන් වෙන්නේ මොකද්ද මේ මහණෙනි, අසත්පුරුෂ ධර්ම තුනකින් මඩනාලද, මෙන්න මේ විදිහට අසත්පුරුෂ ස්වභාව තුනකින් මඩනාලද දේවදත්තයා, හරි එහෙම කියමුකෝ, දේවදත්තෙම මේ අපායෙහි උපදින්නේ වෙයි. ඔබ තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවට ආරම්භය ගන්න ප්‍රකාශ කරන පාඨය. මේ දේවදත්ත හාමුදුරුවෝ ඉලක්ක කළ තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. ඊට පස්සේ කියේ දේවදත්ත අසද්ධම්ම සූත්‍රය කියලා තමයි මේ සූත්‍රයේ නමත් සඳහන් වෙන්නේ. නම අමතක වෙනවා අප හැම වෙලේම මම ගිහිල්ලා බැලුවේ මොකද්ද මේකේ තියෙන නම කියලා. දේවදත්ත අසද්ධර්ම සූත්‍රය. දැන් ඔය ඉතිඋත්තක පාළියේ අවසාන වග්ගයට පොඩ්ඩක් කලින් තමයි අපි ඉන්නේ. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි අසත්පුරුෂ ධර්ම. මේ අසත්පුරුෂයන් ළඟ තියෙන අසත්පුරුෂ ස්වභාව තුනක්. මේ තුනෙන් මඩනාලද මේ දේවදත්ත මේ අපායෙහි උපන්නේ වෙයි, උපදින්නේ වෙයි. හරි. ඊට පස්සේ යම්කිසි විදියක විශේෂණ පද ටිකක් මේ පාලියේ දැන් අපි හිතමුකෝ විශේෂණ පද විදිහට යෙදෙන්නේ නිකන් නාම පදයක්ම විදිහට තමයි ඒකත් යෙදෙන්නේ. එතකොට දැන් අපායිකෝ කියන වචනේ දෙනවා මෙතන. අපායිකෝ කිව්වහම අපායට යන ස්වභාවයක් සහිත තැනැත්තා, නැත්නම් අපායේ ස්වභාවය සහිත තැනැත්තා වගේ කියන අදහස කෙලින් මේක නාම පදයක් විදිහට තමයි මේ විශේෂණ පද වගේ ඒවා යෙදිලා තියෙන්නේ. ඊට පස්සේ නේරයිකෝ කියලා කියනවා. ඒ කියන්නේ නිරයට යන්නා, නිරයේ ස්වභාවය ලබන්නා වගේ අදහසක්. කප්පට්ටෝ, මේ විදිහට කල්පයක් නිරයේ පැසෙනවා කියලා අන්න ඒ විදිහේ විශේෂණ පද කීපකින්. නමුත් මේ නාම පද විදිහට තමයි මේ වෙදෙන්නේ. කෙලින්ම දේවදත්ත කප්පට්ටෝ කියන වචනේත් යෙදෙනවා. අපනේරයිකෝ කියන වචනේත් යෙදෙනවා. අපායිකෝ කියන වචනේත් යෙදෙනවා. අතේ කිච්චෝ, ඒ කියන්නේ පිළියම් කළ නොහැක්කේ වෙයි. ඔන්න ඒ විදිහේ වචන හතරක් විතර දාලා බුදුරජාණන් වහන්සේ මේ කෙනාව හඳුන්වලා දෙනවා. හරිද? අපායට යන්නෙක් වෙනවා, නරකයේ උපදින්නෙක් වෙනවා, කල්පයක් නිරේ පැසෙනවා, පිළියම් කළ නොහැක්කේ වෙනවා. ඔන්න ඒ විදිහේ ස්වභාව සහිතයි මේ දේවදත්තයා. මොකක් නිසාද? මේ අසත්පුරුෂ ධර්ම තුනකින් මඩනාලද නිසා. ඔක තමයි බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශය. එතකොට නැවතත් මතක් කරොත් අපායේ උපදින්නේ වෙනවා, නරකයේ උපදින්නේ වෙනවා, කල්පයක් නිරයේ පැසෙන්නේ වෙනවා. අර විදිහට පිළියම් කළ නොහැක්කේ. බෙහෙත් අහන්න නෑ තවදුරටත්. බෙහෙත් ගහන්න බෑ, අහන්න නෑ, පිළියම් කරන්න බෑ කියන ඔන්න ඔය කියන ස්වභාව මේ තැනැත්ත තුළ තියෙනවා කියලා අන්න අසත්පුරුෂ ධර්ම තුනක් හඳුන්වලා දෙන එක තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට පළවෙනි අසත්පුරුෂ ධර්මය තමයි පාපිච්චතාය. මේ තැනැත්තාගේ තියෙනවා පාපී ස්වභාවයක්. පාපී ස්වභාවයක් සහිතයි මේ තැනැත්තා. ඊට පස්සේ පාපමිත්තතාය, පාපමිත්‍රයන් සහිතයි. මේ තැනැත්තා ඔන්න දෙවැනි දහම දෙවැනි අසත්පුරුෂ ධර්මය තුන්වෙනුව සඳහන් වෙනවා අමුතුම විදිහේ අසත්පුරුෂ ධර්මයක්. එතන මේ ප්‍රතිපදාවක හික්මෙන පිරිසක් විදිහට මේ කට්ටියට පුදුම හිතේවි මේකත් අසත්පුරුෂ ධර්මයක් විදිහට සඳහන් කරලා තියෙනවාද කියලා. මොකද මේ අසත්පුරුෂ ධර්මය කියනවා මේ ධ්‍යාන අභිඥාවලින් මත්තෙහි කළ යුත්තක් ඇති බව මේ තැනැත්තන් නොහඟි. ඈ සමාධි භාවනා කරන කට්ටිය වගේ යන කට්ටිය කියන තමයි කියන්නේ. ඒ විවේක මට්ටම තමයි එයාගේ භාවනාව වෙන්නේ. එයා හඟින්නේ නැහැ එතනින් මත්තෙහි කළ යුත්තක් ඇති බව. ධ්‍යාන අභිඥාවලින් මත්තෙහි කළ යුත්තක් ඇති බව නොහඟි. ඒකත් අසත්පුරුෂ ධර්මයක් විදිහට තමයි වෙන්නේ. ඔන්න ඔය කියන අසත්පුරුෂ ධර්ම තුනෙන් මඩනාලද යට කරනාලද මේ දේවදත්තයා අන්න අපායේ උපදින්නේ වෙනවා, නිරයේ උපදින්නේ වෙනවා, කල්පයක් නිරයේ පැසෙන්නේ වෙනවා, පිළියම් කළ නොහැක්කේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කිරීමක් කරනවා. එහෙම පැහැදිලි කිරීමක් කරලා යම් කිසි ආකාරයක ගාථා ගණනාවකින් මේ කියපු කතාවම සවිස්තරව ගෙනහැර දක්වන්න උනන්දු වෙනවා. එතකොට ඒ ගාථා කීපය පැහැදිලි කරගන්න අපේ අපේක්ෂාවක් නැහැ. මේ ඉලක්කගත කරුණු තුන ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේ අද දවසට අදාළ විදිහට මේක පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. ඒ විදිහ උත්සාහයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. එතකොට මෙන්න මේ පාපී ස්වභාව අසත්පුරුෂ ධර්ම තුනක් ගැන සඳහන් වෙනවා. මොකද්ද පාපිච්චතා? අර විදිහට පාපී ස්වභාවයක් සහිතයි මේ කෙලෙස් වලට යට වෙලා තමයි මේ තැනැත්තා කල් ගෙවන්නේ. ඔන්න පළවෙනි අසත්පුරුෂ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. එතකොට අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අර කෙනෙක් අර මුල් අවදියේදී අහිංසක වුණත් අන්න පහුපාව වෙනකොට නැවතත් අර පරණ පුරුදු ස්වභාවම මතුවෙලා එනවනේ. එතකොට අන්නේ ස්වභාව අන්න ඒ පාපී ස්වභාව වලට යටවීමක් මේ තැනත්ත සමහර විට කාලෙත් එක්ක සිද්ධ වෙනවා. දැන් අපි හිතමු රාග බහුල කෙනෙක් ඉන්නවනම් යාට ඒ රාගයට යට වෙලා යන්න කාලයක් එක්ක බොහෝ ඉඩකඩ මතුවෙලා එනවා. ඇතුළත කුණු වෙනවා කියලා වගේ අදහසකුත් මේ දහම තුළ සඳහන් වෙනවා. මේ හික්මීමක ඉන්නවා, පැවිද්දක ඉන්නවා. හරිද? ඒ විදිහේ ඉන්දියාවට මොකද අන්න සමහර විට ඇතුළෙන් කුණු වෙලා ඇතුළෙන් කුණු වෙලා තියෙන මොකක් නිසාද? අන්න අර රාගය වගේ දෙයකට නතු වෙලා යට වෙලා තියෙන නිසා ඒකට අනුව ඒකට මුලා වෙලා ගිහිල්ලා නොයෙකුත් පාප කර්ම කරගෙන තියෙන නිසා. අන්න ඒ විදිහේ විවිධ කෙලෙස් ස්වභාව, පාපී ස්වභාව අපි තුල තියෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් හික්මීමක් කියන එක හරිම වෙහෙසකාරී මුලදී නේද? හරිම වෙහෙසකාරී තමයි මේ ශික්ෂාපදවල හික්මීමක් කියන්නේ. හරි වෙහෙසකාරී, හරි බරහ බරක් කරේ තියාගත්තා වගේ තමයි මේක මුලදී දැනෙන්නේ. අපි හිතමු පන්සිල් රකින්න ගියත් අමාරුයි ඈ, අට සීලයක් වගේ සමාදන් වුණාම ඊටත් වැඩිය අමාරුයි. ඒ විදිහේ බරක් වෙහෙසක් විදියට තමයි මේක දැනෙන්නේ. ඊට ගොඩ දෙනෙක් කරන වැඩේ තමයි මේක මේ බරක් විදියටම කරේ තියාගෙන ඉන්නවා. සාමාන්‍යනේ සාමාන්‍යයෙන් ඔය පාන්දර නිකන් පොය දවසට ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. එහෙම නැත්නම් අර සුදුසු කල්හි උත්සව අවස්ථාවකට වගේ ගියාම පන්සල් සමාදන් වෙනවා. ඔය ඉස්කෝලෙන් මට මතක විදියට උදේ පාන්දර පන්සල් සමාදන් වෙලාද කොයිද පටන් ගත්තේ දවස්වල. ඒ පටන් ගත්තර මොකද මේ මොනවද සමාදම් වෙන්නේ කියලාවත් ඒ ළමයින්ගේ හැඟීමක් නෑ මට මතක විදිහට. මගේ හැඟීමක් තිබුණෙත් නෑ. ඒ විදිහේ හික්මීමක් නොකර ඉන්න එක පහසුයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් තරමට අර හික්මීම තුළ වෙහෙසක් තියෙනවා. ශිල්පද ගැන අපේක්ෂාවක් නැත්තම් ඒක එයාට වෙහෙසට හේතු වෙන්නේ නෑ. සිල්පද ගැන අපේක්ෂාවක් ගත්ත ගමන් අන්න මොකද වෙන්නේ? ඒකට අනුව වෙහෙසක් මතුවෙලා එනවා. එතකොට ගොඩාක් වෙලාවට මේක මහා බරක තමයි කරුත්‍රියා ගන්න වෙන්නේ. හරි ආතතියට වෙහෙස පීඩාවට මේකේනා ලක් වෙනවා. තමුන්ටම සාප කරගන්න පටන් ගන්නවා. තමන්ටම වද දෙන ප්‍රතිපදාවලට පෙළඹෙනවා, යොමු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මහා බරකට තමයි මේක ගොඩක් වෙලාවට කර තියාගන්නේ. ඒ කරදැබෑ ගැනීම තුළ කාලයක් කරගෙන යන්න පුළුවන්. නමුත් යම් කලකදී මේ පාපී ස්වභාව මතුවෙලා ඇවිල්ලා තමන් යට කරගෙන යන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා මොකද ලෝකෙන් වුණත් ලෝකේ වටපිටාව අපි ගම්මුකු නේද? ඒකෙන් වුණත් කැමති නැහැනේ මේ 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 උඩුගම් බලා පිනනවට. හරි. එහෙම එහෙම එකක් තියෙනවා. නේද? දැන් මොකක් හරි අපි හිතමුකෝ දැන් ඔය පොඩි එවන් එහෙම කෑ ගහනවානේ නිකන් මම කන්නේ එහෙම මේ ඕවා කන්නේ ඕවා කන්න බෑ කියලා එහෙම කෑ ගහනවානේ සමහරලාට පොඩි එවන්. හරිද? එහෙම කිව්වහම අර දෙමාපිය වටපිටාව ඉන්න එවන් එකතු වෙලා බලෙන් හරි මූට මේක කවන්න හදනවා. එහෙම කොහොම දුඹන කයි ඉන්නේ අපි කනකොට කියලා. දැන් මුදියේ බලපෑමක් මේ වටපිටාවෙනුත් එල්ල වෙනවා. එතකොට අපි හිතමු රාග බරිත චරිතයක් ඉන්නවා නම් එයාට සුදුසු කරුණු වටපිටාවෙන් උනත් ඒ සුදුසු බලපෑම් වටපිටාවෙන් උනත් ගැළපීලා එනවා ඒ ග්‍රහයෝගයට අනුව. එතකොට එයාට අර වටපිටාවෙනුත් බලපෑමක් තියෙන්නේම නැවත නැවත මේකට යට වෙන්න තමයි. තමන් තුළත් ඒකට පෙරේතකම ආකර්ෂණය තියෙනවා. එතකොට අර වනගත වෙලා පලා ගිහිල්ලා සමහර කෙනෙක් බේරෙන්න උත්සාහ ගන්නවා. නේද? අපිට දකින්න පුළුවන් ඒ පලා යනවා. පලා ගිහිල්ලා වනගත වෙලා තනි වෙලා ඉන්න උත්සාහ ගන්නවා. ඔය පොතක කියවපු පොතක තිබුණා ඒ ස්වාමීන් වහන්සේ මාස තුනක් වස් කාලයේ මාස තුනක් නේ වස් කාලය තුල අදිෂ්ඨානය අරගන්නවා මේ කාන්තාවක් දිහා ඇස් ඔසවල බලන්නේ නැහැ කියලා. ඉතින් වස් මාස තුනක් පුරාවට මේ රාගේ තියෙන හින්දාම තමයි මේක යෙදෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕනේ. නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඕන විදිහක බැලුවත් ඇතුලේ කොක්ක තියෙන්නේ තෝකම තමයි. ඒක නිසා තමයි මේ නොබල ඉන්නවා කියන බලපෑම නැත්තම් ප්‍රතිපදාවට එන්නේ. ඒතර වස්තුන් මාසයක් පුරාවට ඇස් පහත හෙලාගෙන නොබලා ඉන්නවා. ඊට පස්සේ වස්තුන් මාස ඉවර වෙලා අර වස් ආවාසික පින්කමක් වගේ නැත්තම් කඩින පින්කමක් වගේ එකක් මේ ආරණ්‍ය සේනාසනේ සිද්ධ කරනවා. ඉතින් මේ අවස්ථාවේ දැන් මේ ස්වාමීන් වහන්සේ මාස තුනක් සම්පූර්ණ කරා. මාස තුනක් සම්පූර්ණ කරගෙන ඉතින් ඉන්නකොට අද දවසේ බලනවා කියලා තමයි යන්නේ. හරි. අද ගෑනු කෙනෙක් දිහා කාන්තාවක් දිහා බලනවා. බලලා බලනවා කොහොමද මගේ තත්ත්වය කියලා. ඔබ තමයි උත්සාහය. එතකොට ඉතින් ඒ වස්පින්කමට බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ මේ හාමුදුරුවෝ ඇස් දෙක ඔසවලා බලනවා. බලනකොට එතන ඉස්සරහා ඉන්නවලු ලේඩි ඉන් රෙඩ්. අතුපාඩ ගවුමක් ඇඳගත්ත කාන්තාවක් ඉන්නවලු. එදෙන් කියනවා හේමයක් ගැහුවා වගේ කියලා. හේමයක් ගැහුවා වගේලු ඒ වැඩිච්ච වැඩිල්ල. ඒ කියන්නේ එච්චරට අර ඇතුළත තිර කරගෙන ඉඳලා 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 බැලූ ගමන් ආය සහලෝල යනවා. ඒ පමණකට ඒ ඇතුළත පීඩාව ගොනු වෙලා රැස් වෙලා තියලා තියෙනවා. ඉතින් කියනවා නොබල ඉඳීමම ප්‍රතිපදා වෙන්නේ නැලු. බල නැතුව ඉඳියත් පලා ගිහිල්ලා ඉන්දියත් වැඩ බඩු තියෙන ඇතුලේ. ඒ එක දුරස් වෙලා ගිහිල්ලා නැහැ. හරි. ඊට පස්සේ අනිත් පැත්තෙන් සමහර කෙනෙක් අරව එකම මුහු වෙලා මිශ්‍ර වෙලා ගිහිල්ලා 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 අන්න මොකද වෙන්නේ දන්නේම නැතුව අර සිවුරක් පොරවගෙන ඉන්දියට මොකද ගිහි ජීවිතයක් පමණට ඒක හැල්ලු වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. නේද? ඒ අවශ්‍ය සුදුසු කරුණොත් අන්න දන්නේම නැතුව යෙදෙනවා. ඒ දෙනවා සඳහන් වෙනවා ඒ විනය පොතේ තමයි ඔවා තියෙන්නේ. අර අර හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩලා දවල් විවේක වෙලාවේ ඔය කැලේ එක ගහක් මුලක තැතපිලා පොඩි නැප්පකක් දාගෙන ඉන්නවා. ඉන්නකොට මේ දැන් මේ බැලු බැල්මටත් පේනවනේ මේ මේ සම්මතය ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මේ බ්‍රහ්මචාරිය රකින්න උත්සාහ දරන කෙනෙක්. හැබැයි මේ හාමුදුරුවෝ දකින අර කැලේට ගියපු දර කඩන එහෙම නැත්නම් පලා කඩන ගෑනු මේ නිකං අර එහෙම කොහොමද නොකා ඉන්නේ මේක කන්න ඕනේ කියලා වගේ මේ ස්වාමීන් වහන්සේගේ අර සීනි බිඳින්න මේ නිදියගෙන ඉන්න හාමුදුරු උඩ ඇවිල්ලා වාඩි වෙනවා. ඔය මේ විනය පොතේ තියෙන්නේ. එතකොට ඇයි ඔය මෛතුනේ හැසිරෙන්න ඕකට වෙන මිනිහෙක් හොයාගන්න බැරිද? නෑ එහෙම 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 නෙමෙයි තියෙන්නේ. මේක මේ ආව ටාගට් කළා යන්නේ. එහෙම කොහොමද එහෙම නොකා ඉන්නේ අම්බත් කාපන් කියලා අර කටේ ඔබලා හරි කවනෝ. ඒ වගේ බලපෑමක් මේ ලෝකෙනුත් තියෙනවා. එතකොට කොහොම හරි අපි ළඟ නොයෙකුත් පාපී ස්වභාව තියෙන්න පුළුවන්. ඒ පාපී ස්වභාව වලින් පලා ගිහිල්ලා බේරමකුත් නැති පාටයි. වනගත වෙලා පලා ගිහිල්ලා සැනසීමක් හොයාගත්ත කෙනෙක් දකින්න අමාරුයි. පිස්සු නම් තද වෙච්ච කට්ටිය දැකලා තියෙනවා. හැබැයි සැනසීමක් ලැබුණාද කියලා සැකයි. අනිත් පැත්තෙන් අර ලෝකෙත් එක්ක මිශ්‍ර වෙලා ගිහි ජීවිතයක් පමණට හැල් වෙලා පන්සල වටේ සංඝක්කාරලා හදාගෙන දුවරු දීග දීලා ඒ විදිහේ ගත කරපු කෙනෙකුත් අන්න අපායිකෝම තමයි නේද? අපායිකෝම තමයි. අපායට යන්නෙක් බවටම පත් වෙලා තියෙනවා. එතකොට ඔය අන්ත දෙකෙන් ගැලවුමක් බේරුමක් ලැබෙනවා කියලා හිතන්න අමාරුයි. නමුත් අන්න මේ දෙපැත්තෙන්ම වෙන්වී යම් පමණක හික්මීමක් සහිතව හැබැයි ඒක නිකන් අර නිකන් තමුන්ට වද දෙන ප්‍රතිපදාවක් බවට පත්කරගන්නෙත් නැතුව යම් සමබරතාවයක් හදාගෙන කරගෙන යාම තමයි මට පේන විදියට නම් ක්‍රමවේදය. අර විහෙසෙන් නමුත් මේ ප්‍රතිපදාව කරේ තියාගෙන ඒ බර කරේ තියාගෙන ගමන් කරනවා. ගමන් කරනකොට කාලෙත් එක්ක වෙනදාට වැඩිය සැහැල්ලුවෙන් මේක දරා ගන්න පුළුවන් හැකියාවක් මතුවලා එනවා. ප්‍රතිපදාව හැල්ලු කළත් නෙමෙයි අර දේවල් වලින් පලහ ගිහිල්ලත් නෙමෙයි. ඒ වෙනුවට මේ දේවල් වලට යම් පමනකට මුහුණ දෙමින් දෙමින් තමයි කරගෙන යා යුත්තේ. මුහුණ දෙනවා නැවතත් පොඩ්ඩක් විවේකෙට යනවා. ආපහු මුහුණ දෙනවා නැවතත් පොඩ්ඩක් විවේකෙට යනවා. මම පැවිදි වෙන්න ඉන්න කාලේ ඉඳලම මට චාන්ස් එකක් ලැබුණා. ඔය මෙහෙ හවස තියෙනනේ මිත්‍රිගල සතිපාසලේ සතිපාසලක් ඉරිදට අනේ ඒකට සම්බන්ධ වෙන්නේ. ඒතර මම පැවිදි වෙලත් නැහැ දවසල සුදු වැඳගෙන ගිය මුලි. එතකොට ඒ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්දියාවේ හැමදෙරොත් එක ගිහිලා මමත් ඉතින් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සතියේකට සැරයයි. ඇගිය ගියාම තේරෙනවා මේ ඇස් කරකැවෙන හැටි, මේ හිත අදින හැටි, මේ විවිධ දේවල් ඔස්සේ මේ ගමන් කරන හැටි තේරෙනවා. එතන නිකන් බැලු බැල්මට නිකන් අර නිකන් ප්‍රතිපදාව හැල්ලු කරා වගේ ගතියක් තමයි හිතෙන්නේ. නමුත් නැවතත් ආපහු ඊළඟ ඊර්ධණේ එන්න තියෙන්නේ. සතියක් කඳට නැග්ගහම ආයේ සතියකට ඒ ප්‍රශ්නේ නැහැ. ආපහු ඊළඟ ඊර්ධත් වෙනවා. නේද? ඔහොම කාලයක් තිස්සේ යනකොට තේරෙන දේ තමයි ඔය මොන දේ වුණත් ඔය නිකන් මහා බරකට වගේ තේරුණාට මොකද ඒ ඔය කියන තරම් බරක් ඔවතුල නෑ. නිකන් මේ කන්නම් මරන්නම් කියලා පෙරලගෙන ආවට මොකද එච්චරම කලු නෑ ඔය යකා. හැබැයි ඒක තේරුම් අරගෙන තියෙන්නේ මේ යකාට මුහුණ දෙදී පලා යාමෙන්වත් එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව හැල්ලු කර කිරීමෙන්වත් නොවේ. ඒකට මුහුණ දෙමින් තමන්ගේ විවේකෙත් යම් පමණකට ආරක්ෂා කරගනිමින් ටික 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 කල් ගෙවනකොට අන තේරෙන ඔය කියන තරම්ම භයානක කමක්, ඔය කියන තරම් ඔය යකා කලු නැති බවක් දැක දැනගන්න පුළුවන්. අර මිලරේපගේ කතාව වගේ නේද? මිලරේපා දවසක් තමන්ගේ ඒ කුටියට ඇතුල් වෙනකොට ගල් ගුහාවට ඇතුල් වෙනකොට ඒ තුල රහස්‍යෝ පිරීලාලු. රාශිය පිළිලලු. එතකොට මේ මිලරේව කල්පනා කරනු මං වගේ පැවිද්දෙක් ඉන්න තැනක මේ විදිය රාශිය ඉන්න බෑ කියලා. මේ කොහෙද මේ රාශිය ටික තමන්ගේ හිත තුළ ඉන්න රාශිය ගැන තමයි මේ කියන්නේ. එතකොට මං වගේ පැවිද්දෙක් ඉන්න තැනක මේ විදිය රාශිය ඉන්න බෑ කියලා මෙයා ඉතින් මොකද කරන්නේ? අර උඩ ලොකු ගලක් උඩට නැගලා මේ රාශියන්ට බණ කියනවලු. කියනවලු මේ හොඳ නෑ, මේ හොඳ නෑ, මේ වගේ මේ තීස භව තියෙන හොඳ නෑ, මේ මං වගේ පැවිද්දට සුදුසු නැහැ කියලා. ඉතින් රාසයන්ට බණ කියනවලු. ඔය පැවිද්දත් ඕක කරනවා මහත්තයා. එන්න පොඩ වාඩි වෙන්න. වඩින් ඕනේ බන්දරා කරලා වාඩිවෙන්න, පසඟ පීටවල වාඩිවෙන්න, වැඳලා වාඩිවෙන්න කියලා වාඩි කරවගෙන අර කොහෙදෝ යන්නේ කිට්ට හොඳ බණ කියනවා. කාටද මේ බණ කියන්නේ? තාමුන්ටම තමයි. ඉතින් වෙන මොකද්ද? අර 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 ඇතුලේ ඉන්න රාස්සයන්ට බණ කියනවා. බණ කියලා බලනවා, මේ වගේ වැඩ සුදුසු නෑ, මෙහෙම මෙහෙම හොඳ නෑ, මං වගේ පැවිද්දෙක් හිත තුළ මේ වගේ හැඟීම්, මේ වගේ හිතවිලි තියෙන්න බෑ කියලා බණ කියලා බලනවා මේ රාස්සයෝ ඇයිද කියලා. ඉතින් මේකට එප කොච්චර බණ කිව්වත් රාස්සයෝ එල්ලෙන්නේවත් නෑලු. ඊට පස්සේ තරහ යනවා හොඳටම. තොපි මේ මොකද මේකට වැඩිලා කරන්නේ, මේ 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 වගේ පැවිද්දෙක් උත්තමයක ඉන්න තැනක තොපිට මෙහෙම ඉන්න පුළුවන්ද කියලා අන්න මේ රාසයන්ට බැනාඩ ගානවලු ඈ. ඒකත් ඒකත් අවදියක් අර විදියට මුල් කාලේ බණ කියලා හරියන්නේ නැතිකොට ඊට පස්සේ කොස්ස තමයි අතර ගන්න, කොස්ස තමයි අතර ගන්න. අර පහුගිය දවසක කෙනෙක් කියන මේ කොස්සෙන් ගහලලු ඈ. ඊට පස්සේ ආපහු අවුරුදු ගානකට පස්සේ ආපහු කියන කොස්සෙන් ගහලලු. මං හිතුවා ඇයි කොස්සෙන්ම ගහලා තියෙන්නේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ බලනකොට නෑ, කොස් තම තමයි ලතේ තියෙන්නේ. ඉතින් කොස් අතේ තියෙන එකනේ ගහන්න ඕනේ, මේක තමයි වැඩි. අන්න කොස් ආර අතට අරගෙන කොස් ආරන් එලවගෙන යනවා. ඔය ජනමාධ්‍ය වලට එම හරි ආකර්ෂණීය සිදුවීම් තමයි මේ හාමුදුරු කෙනෙක් කොස්සක් අරගෙන කෙනෙක් පිටිපස්සෙන් එලවගෙන යනවා කියලා. අපේ එහා ගෙදර ඉස්සර තිබු හිටියා වයසක ජෝඩුවක්, මේ ලොක්ක බොනවා හොඳටම. කාසිප්පු කියන්නේ ආයෙ නිකන් හතර ගාතෙන් තමයි එන්නේ. හරි ගෑණි කරන්නේ මොකද? ගෙදර ආවට පස්සේ හනස්සක් අරගෙන පිටිපස්සෙන් එලෝගෙන යනවා. ඉතින් අපේ අම්මා තමයි සාම මොකක්ද අර නෝවේ රාජ්‍යයේ රික්සෝල්හයිම්ගේ ජොබ් එක කරන්නේ. අපේ අම්මා තමයි මෙයා ගිහිල්ලා බේරන්න හදනවා. ඉතින් අර අම්මා වටේ කරගෙන අර මිනිහා අර ගෑණි හනස්සක් අරගෙන පිටිපස්සෙන් එලෝගෙන වටේ කරගෙනවා. ඉතින් හරි ජෝක් එකක් ඕක. බලනවා මේ විදිහට බැනාන ගාලා මේ පුළුවන් වෙයිද මේවා වෙනස් කරන්න කියලා. හරිද? බැනාන ගායවට මොකද රහස්‍යෝ? එහා මෙහා වෙන්නේවත් නැහැ. ඊට පස්සේ බැරිම තැන මිත්‍රය බගන්න ඕන මගුලක් උඹලා ඔන්නම් ඉඳපල නැත්තම් නිකන් ඉඳහල්ලා කියලා මේ උත්සාහය අත්හැරීමක් තමයි සිද්ධ කරන්නේ. මෙච්චර වෙලාවක් මේක බරට කරපින්නාගෙන ඉන්දියා, වෙහෙසෙන් කරපින්නාගෙන ඉන්දියා. දැන් ඒක අත්හරිනවා. අත්හැරියා මොකද වෙන්නේ? අර ආශ්‍රය ටික එහෙමම අතුරු දංගන බව තමයි ඒ කතාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේක බාර ගැනීමක් හරහාම තමයි, නැතුව මේක වෙනත් ක්‍රමවේදයක් මම හිතන්නේ නැහැ තියනවා කියලා. එතකොට අන්න මේ පාපී ස්වභාව තියෙන්න පුළුවන්. ඒකට මුහුණ දෙන ශිල්පය, ශක්තිය දිනු කර ගැනීමක් තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අර පාපමිත්තතා කියන එකත් ඉතින් දෙවැනි කරුණ. ඒකත් අපි ටිකක් විතර සාකච්ඡා කරා දැන් කලිනුත්. මේ වඩපිටාවෙන් වුණත් අපිටම හරියන, අපිටම අපේ පිස්සු වලටම ගැළපෙන පුද්ගලයෝ එකතු වෙලා එනවා. සාමාන්‍ය ඔය අපිටම කොය මන්ත්‍රාවයට බැහැවුණු කෙනෙක් වගේ, නැත්නම් වෙන මොකක් හරි දෙයකට බැහැවුණු කෙනෙක් වගේ, එයාව පුනරුත්ථාපනය කරාට වැඩක් නැහැ. එයා අර පරණ පරිසරයටම යනවා නම්, පරණ පුද්ගලයෝම ආශ්‍රය කරනවා නම්, පුනරුත්ථාපනයේ තියෙන ප්‍රධානම චැලෙන්ජ් එකක් තමයි මේ මේ මෙයාව කොහොමද මෙතනින් ගලවලා ගන්න කියන එක. ඒ සඳහා සමහර විට අර වෘත්තිමය අධ්‍යාපනයක් ලබා දීලා, රැකියාවකුත් හොයලා දීලා යවනවා අන්න මේ පරිසරෙන් උගුල්ලලා අරගෙන, මේ මිනිස්සුන්ගෙන් උගුල්ලලා අරගෙන. එපමණකට බලපෑමක් තියනවා මේ පාප මිත්‍රයෝ, ඒ පාප මිත්‍රයන්ගේ බලපෑම. එතකොට දෙවැනි අසත්පුරුෂ ධර්මයේ විදියට තමයි භාග්‍යතුන් වහන්සේ මේක පෙන්වන්නේ. එතකොට දෙව්දත් හාමුදුරුවන්ටත් පාප මිත්‍රයෝ ඉඳලා තියෙන පාටයි. ඉතින් දැන් අජාසත් රජතුමාට එවන විස පොවන්නේ දෙව්දත් හාමුදුරුවනේ. උඹ රජා මරලා රජ වෙයන්, මම බුදුන් මරලා බුදු වෙනවයි කියලා නේ කියන්නේ. හරි. එතකොට දෙව්දත් හාමුදුරුවන්ටත් ඒ වයිබ් එකට හරියන පාප මිත්‍රයෝ ටිකක් ඉඳපු බව ওই පොතේ සඳහන් වෙනවා. එතකොට ඒ තමුන්ට හරියන ඒ කට්ටියක් තමයි ඉතින් වටපිටාවෙනුත් ගැලපිලා ඉන්නේ. අර අර මිත්තානි සංසූත්‍රයේ සඳහන් වෙන්නේ මේ මේ මෙන්න මේ විදිහේ ගුණයක් වඩන කෙනෙක්ට පාප මිත්‍රයන්ගෙන් බලපෑමක්වත් එන්නේ නැහැ කියලා. දුරින්ම දුර වෙලා යනවා, දකින්නවත් එන්නේ නැහැ. නැති වෙන්න හේතුව මොකද්ද? අන්න මේ විදිහේ ගුණධර්ම වඩලා තියෙන නිසා. හරි. ගුණධර්ම නොවැඩූ කෙනෙක්ට අන්න ඇවිල්ලා වහයලා ගන්නවා අර විදිහේම කට්ටිය. නිකන් ඇස් වලින් කනෙක්ට් වෙලා ඉවරයි. දැක්කහම කනෙක්ට් වෙලා ඉවරයි. අර විදිහට ළඟින් ගියත් අඳුරගෙන ඉවරයි. අයිස්කාරයන්ට අයිස්කාරයන් අඳුරන්න පුළුවන් බටස් ගාලා. කුඩුකාරයන්ට කුඩුකාරයන් අඳුරන්න පුළුවන් බටස් ගාලා. ඌත් එක සෙට් එකකට අක් ගාලා ගිහිල්ලා. දන්නේ නැති එකේ කාවත ඌ ඉතින් කුඩු මොනවද කියලා ඌට අඳුන්නලා දීලා ඔය ටික ඔක්කොම ගල ගන්නකොට ඌ කැපිලා ගිහිලි ඉවරයි. හරිද? අනේ ඒ විදිහේ මොකද්දෝ එකකුත් තියෙනවා ඉතින්. ඉතින් දේවදත්ත හාමුදුරන්ටත් මේ ශාසනේ ආශ්‍රය කරන්න කට්ටිය ඕන තරම් ඉන්දියා. හැබැයි ආශ්‍රය කළා නෑනේ. නේද? ඒ මොකද්දෝ ධර්මතාවයකට සෙට් වෙලා තියෙන අර කට්ටිය තමයි ඉතින්. ඒකනේ කියන්නේ අර ආනන්ද එක ඉන්න ස්වාමීන් වහන්සේලා ටික පේනවද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. ඔව් පේනවා ස්වාමීනි. ඒ ඉන්නේ ඔක්කොමලා මේ ධර්මදර කට්ටිය තමයි. අර මුගලන් එක ඉන්න කට්ටිය පේනවද කියලා අහනවා. පේනවා ස්වාමීනි. ඒ ඉන්න කට්ටිය ඔක්කොම 이르දිවත් වූ තමයි. අර දේවදත්ත එක ඉන්න කට්ටිය පේනවද? ඔක්කොම පාපීන් කියලා කියනවා. අන්න ඒ සාසනෙත් ඒකට හරින කට්ටියක් හම්බ වෙලා තියෙනවා. අන්න පාප මිත්‍රයෝ කියන જાතියත් හරි හරියට මේ අසත්පුරුදු ධර්මයක් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ මේ තුන්වෙනි කරුණ තමයි ගොඩාක්ම අපිට වැදගත් වෙන මේ පුහුණුවක ප්‍රතිපදාවක ඉන්න පිරිසක් විදියට අවධානය යොමු කරපු යොමු කළ යුතු දෙයක්. මොකද්ද මේ කියනොත් මේ ධ්‍යාන අභිඤ්ඤා වලින් මැත්තේහි කලයුක්තක් ඇති බව නොහඟී. ඒකත් මේ අසත්පුරුෂ ධර්මයක් විදිහට තමයි උත්ෙන්නන්නේ. අන ඔය දේවදත් ස්වාමීන් වහන්සේ ධ්‍යාන අභිඤ්ඤා මට්ටමට මේ ප්‍රතිපදාව වඩලා තියෙනවා. ඒකට අජාසත් රජතුමාව නතු කරගන්න ඒකෙන්නේ මොකද්ද 이르දියක් කරලා තමයි නතු කරගන්නේ. එතකොට ඒකෙන් නතු කරගෙන තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ගියාට මොකද මින් මත්ෙහි කල යුත්තක් ඇති බව නොහඟි. අන්න අසත්පුරුෂ ධර්මයේ. එතකොට ඔන්න ඔය සමාධි කාර්යයන්ට සමත භාවනා කාර්යයන්ටත් කියන්න තියෙන්නේ ඕකම තමයි. හරි. අසත්පුරුෂ ධර්මයක් තමයි තියෙන්නේ. ඔය මත්ෙහි කල යුත්තක් ඇති බව නොහඟි. මේ සමාධිය කැඩෙනකොට ඒක බාරගන්න කැමති නෑනේ. හිස්තන ඔක්කොම නිකන් නැති වෙලා ගිහිල්ලා ඔක්කොම නිකන් හිත නිකන් සමබරව නිකන් හිස්සලා තියුණා නම් හරි. ඒක තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක. ඉතින් අසත්පුරුෂ ධර්මයක්. ඔයාලගේ කට්ටිය ආශ්‍රය කරලා බලන්න අර අසත්පුරුෂ ස්වභාව මතුවලා එන්නේ යන්නේ ටික වෙලාවයි. ඇයි? අර හරි ප්‍රතිපදාවක් පුහුණුවක් වඩාගෙන නැහැ. විපස්සනාවක් පැත්තට නැඹුරු වෙලා නැහැ. ඒක ග්‍රහණය කරන හොඳට මිරිකලා අල්ලනවා. ඒකම තමයි ප්‍රතිපදා විදියටත් හඳුනගෙන තියෙන්නේ. එතකොට බලන්න මේ විදිහේ මේ පැවිද්දක ඉන්දියත් මේ විදිහේ ප්‍රතිපදාවක ඉන්දියත් මේ අපායිකෝ නේරයිකෝ කප්පට්ටෝ අතේ කිච්චෝ කියන මෙන්න මේ ස්වභාව වලට කොච්චර ළඟද කෙනෙක් දැන් අර දේවදත්ත හාමුදුරුව ධ්‍යාන අභිඤ්ඤා මට්ටමට වඩාගෙන ඉඳියත් අන්තිමට මොකද වුනේ? අන්න අපායට යන ස්වභාවයක් සහිත, නිරයට යන ස්වභාවයක් සහිත, කල්පයක් නිරයේ පැසෙන ස්වභාවයක් අන්න තමයි අන්තිමට ත්‍යාගයට ලැබුණේ. ඒක නිසා ධ්‍යාන අභිඤ්ඤා මට්ටමින් එහෙම නැත්නම් අර විදිහේ විවේක සමාධිගත මට්ටමකින් මේ ප්‍රතිපදාව ඉවරයි කියලා හිතුවොත් ඉතින් ඒකත් අසත්පුරුෂ ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේ කට්ටිය දවසක ගිහිල්ලා අර ගිහි ස්වභාවයකටම අර කෙලෙස් බරිත ස්වභාවයකටම ගිහිල්ලා වැටෙන්න පුළුවන්. අපායට යන මට්ටමකට නැවතත් පරිවර්තනය වෙන්න පුළුවන්. මොකද හේතුව මේ සුදුසු කල්හි මේ ප්‍රතිපදාව ඊළඟ පඩියට නැගගත්තේ නැහැ. පලංචිය බැඳ පලංචිය පදිංචි වුණා. එතකොට වැඩි අවුල් යනවා. වැඩි අවුල් යනවා. ඒකයි මෙතන තියෙන මේ දේවල් වල තියෙන අනතුර අර ඒ කමටහන හරියට පිරිසිදුනේ නැත්තම් මොකද වෙන්නේ? අරකේ අරක තමයි මගේ ඉලක්කය. එතන ඒක තමයි මම ලංකර ගත යුත්තේ කියලා දිගට දිගට ඒක ඔස්සේම යනවා. දවසක ඒකෙනුත් පිරිහෙනවා, ඊට පස්සේ අපාය දක්වාම පිරිහෙන්නත් ඉඩකඩ තියෙනවා. වැඩේ කියන්නේ ඔය වගේ කෙනෙක්ට අපි කිව්වොත් දවසක ඔය සමාධිය බිඳෙන ආකාරය දකින්න කියලා පහර ගන්නෙම නෑ. ඒ පණිවිඩේ පහර ගන්නෙම නෑ. එයා ගිහිල්ලා වහන්නෙත් අර 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 කරන ධ්‍යාන අභිඥා මට්ටම අගයන වර්ණනා කරන ගුරුවරයෙක් ළඟ තමයි. ඉතින් මොකද කරන්නේ? සොරි තමයි නේද? ඉතින් සොරි තමයි. ඉතින් මොකක් කරන්නද? ඈ එතකොට නිකන් ඒක නිකන් කොහෙන්දෝ අරන් ආපු ප්‍රතිපදාවක් වගේ. නිකන් පණිවිඩේ බාර ගන්න සූදානම් මිනිහා සූදානම් ශරීරෙම ඇවිල්ලා තියෙනවා. ඈ බාර ගන්න අකමැති එක මොන විදියට කිව්වත් බාරගන්නේ නැහැ. දෙන්නේ වගේ යථාර්ථයක් තමයි මේ තුල තියෙන්නේ අන්තිමට බැලුවාම. ඔය පහුගිය දවසක ඔය රිසර්ච් එකක තොරතුරු වගේක් හම්බුණා. ඒක හරි ලස්සන කතාවක් කියනවා. ඒකේ කියනවා දැන් මේ අර මොකද්ද දුටුව ගමන් සිත බැඳුනා කියලා කියන්නේ ලව් ඇට් ෆස්ට් සයිට්. දැක්ක ගමන් ඔන්න වැටිලි ඉවරයි. හරිද? එතන කියනවා එහෙම දෙයක් වුණාම අනික හිතෙන්නේ නිකන් මේ දැක්ක ගමන් වැටුණා කියලාලු. හැබැයි අන්න මේ දෙදෙනා මෙතෙන්ට එනකොට ඒ දෙදෙනා ළඟ පෙර සූදානමක් තිවිලා තියෙනවා. මේ කනෙක්ෂන් එක ඇති වෙන්නේ. කනෙක්ෂන් එක ඉලෙක්ට්‍රික් කනෙක්ට් වෙනවා පටස් ගාලා. පරිපථය සම්පූර්ණ වෙනවා. හැබැයි ඒ පරිපථය සම්පූර්ණ වීම සඳහා පෙර සූදානමකින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියලා සඳහන් කරනවා. මේ රිසර්ච් එකක කියන්නේ. එතකොට මේ පුහුණුව දිහා බැලුවහමත් අපිට තේරෙන දේ තමයි මේ පණිවිඩය බාරගන්න සුදුසු කෙනා සුදුසු මානසිකත්වයකින් ඇවිල්ලා තියෙනවා. නැති කෙනා කොයි විදිහට කිව්වත් බාරගන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. එතකොට මේ දේවදත්ත හාමුදුරන්ට ඕන තරම් අවස්ථා ලැබෙන්නේ නැතිනේ කමටහන හරියට සුද්ධ කරගන්න. හැබැයි කොරේ නැහැනේ. දැන් අද කාලේ ඉන්න ඔය සමතකාරයන්ටත් ඕක තමයි වෙලා තියෙන්නේ. කොච්චර මේ කියනවා 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 ඇහුණත් ඒක බාරගන්න කැමති නෑ. එයා ගිහිල්ලා වහන්නේ එයාගේ අන්න වයිබ්‍රේෂන් එකට එයාගේ මතවාදයට සුදුසු තැනක තමයි. අන්න සෙට් වෙනවා එතන ඉතින්. අන්න සෙට් වෙනවා. අන්න මොකද්ද වෙන්නේ? අර ධ්‍යාන අභිඥා මට්ටම් ඒ වයින්වත් එහි ඇති බවක් දෙයක් ඇති බව හංගින්නෙත් නෑ. ගිහිල්ලා සෙට් වෙන්නෙත් මොකෙක් හරි පාවමිත්‍රෙට. ඊට පස්සේ ගිහිල්ලා පාපීච්ඡතාවලටම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඉතින් එහෙම බැලුවාම නිකන් මේක නිකන් මේ ජීවිතේ ලබන නිවනක්ද කියලා අපි අර පටන් ගත්ත තැන එතෙන්ටම ඇවිල්ලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන් නිකන් මේ ජීවිතේ ලබන නිවනක්ද නැත්නම් කලින් සූදානමකින් ඇවිල්ලා තියෙනවද කියලා. හරි කලින් ලැබපු නිවනක් නිකන් මේ ලාභබෝවව සනාථ කිරීමක් වගේ දෙයක්ද මෙතන තියෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එක්තරා විදිහකට අධෛර්යමත් කරන සුළුයි. නමුත් අපි හිතමු මේක නිකන් මේ අර නිකන් බුදු වෙලා ඉපදිලා. හරි බුදු වෙලා ඉපදිලා බුදු වෙලා ඉපදුන බව සනාථ කරගන්නවා. සනාථ කරගන්නවා. ඒ විදිහේ දෙයක් තමයි මේ පුහුණුවක් ප්‍රතිපදාවක් කියලා කියන්නේ ඇත්තටම. එහෙම නැතුව ලොකු වෙනසක් පරිවර්තනයක් කරනාටත් වඩා අර තමන් තුළ තියුණු ඒ ගුණය සනාථ කර ගැනීමක් ස්ථිර කර ගැනීමක් වගේ දෙයක් තමයි මේ පුහුණුවක් ප්‍රතිපදාවක් තුළින් සිද්ධ කළ යුත්තේ. අඩුම ගානේ අපි හිතමු මේ විදිහට මේ පාපී ස්වභාව පාපී ස්වභාව විදිහට දැකගත්තොත් බාරගත්තොත් අන්න ඒක තුළම ලොකු පරිවර්තනයක් වෙනසක් තියෙනවා. මෙච්චර කාලයක් මේවා ප්‍රතික්ෂේප කරමින් කල් ගෙවපු කෙනෙක් මෙච්චර කාලයක් මේවා වංචක ධර්ම වලින් වහගෙන කල් ගෙවපු කෙනෙක් ඇති දේ ඇති හැටියට බාර ගන්නවා. ඒකම ලොකු ජීවිත පරිවර්තනයක් වෙනසක් සඳහා හේතු වෙනවා. මේ ඇති දේ ඇති හැටියට බාරගත්ත තේරුම් ගත්තා. ඒක තමයි වටින්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර අර භාවනාව සඳහා අවශ්‍ය මූලිකම කරුණු විදිහට ඔය කරණීය මෙත්ත සූත්‍රයෙන් පෙන්නන්නේ නිකන් මේ තමුන් තමුන්ට අවංක වීමක්. වෙන මොකුත් නැහැ. තමුන් තමුන්ට අවංක වෙනවා නම් මේ ප්‍රතිපදාව හරිම සරලයි. ඒ සරල ගුණාංගෙම ඇති. හරි. ඉතින් ඒ සංකීර්ණත්වය සඳහා යන්න හේතුව තමයි අන්න මොකද තමුන් තමුන්ට අවංක නැහැ. අර විදිහේ මේ ඇති ස්වභාව ඇති හැටියට බාර ගන්න සූදානම් නැහැ. ඊට පස්සේ වංචනික ධර්ම වලින් වෙන කට්ටිය වන්දෝගන මම නම් මෙහෙම සුද්ධණෙක් කියලා අර හස්ත මුද්‍රා දාගෙන රඟපානවා. රඟපෑවහම ඉතින් සංකීර්ණත්වය වැඩි වැඩියෙන් වර්ධනය වීමක් අපිට දකින්න පුළුවන්. ඒක නිසා එක්තරා විදිහකට මේ ප්‍රතිපදාව වන්නේම මේ ඇති දේ ඇති හැටියට බාර ගැනීමක්. මේ බාර ගැනීම සඳහා ඒ විවෘත භාවය ඒකට ලොකු බලපෑමක් අර පුබ්බේද කත පුඤ්ඤතා කියන ඒ තුල තියෙනවා. නිකන් අර නිකන් ඉපදෙනකොටම නිවන් දැකලා තමයි ඉපදිලා තියෙන්නේ. හරි. මේක මේ නිකන් ඒ භව සනාථ කර ගැනීමක් තමයි පුහුණුව බවට පත් වෙන්නේ. එතකොට කෙනෙක් අදහැරිමත් වෙනවා එහෙනම් අපිට බෑ වගේද කියලා. බැරි නෑ. ඉතින් බැරි නෑ කියන්නේ තමන් හේතු කාරණා සකසන්න එපැයි. ඒ සැකසීමනේ කරන්න වෙන්නේ. හරි. එතකොට දඩ කරේ නැත්නම් පස්සේ දවසක හරි ඕක කරන්න වෙනවා. ඒ කිරීම තුළින් තමයි අන දවසක මේ සුදුසු තත්ත්වය මතුවලා එන්නේ. මේ පණිවිඩේ බාර ගන්න සූදානමකින් එයා මෙතෙන්ට ආවා. හරි. මේ මේ ඇවිල්ලා එතනදි බාර ගන්නව නෙමෙයි. පෙර සූදානමක් තිබුණා මේක බාර ගන්න. අන්න ඇහුව ගමන් කනෙක්ට් වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක නිසා අපි බලමු මේ 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 ප්‍රතිපදාවේම හික්මෙනව ඇරෙන්න. ඉතින් වෙන ඔප්ෂන් එකකුත් නැහනේ. වෙන ඔප්ෂන් එකක් නැහැ. පස්සේ දවසක හරි ඔය අද ඉන්න තැනින් තමයි පටන් ගන්න කරගෙන යන්න තියෙන්නේ. අලුත් තැනකින් අමුතු තැනකින් පටන් ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා නිකන් මේකේ යෙදෙමින් යෙදෙමින් කල් ගෙවනවා. නිකන් සුදුසු තත්ත්වය සකසමින්. සකසමින්. අන්න සකසුණු වෙලාවක දන්නේම නැතුව අර කනෙක්ෂන් එක ඒ සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. වැඩින් වලයි. නේද? ප්‍රතිපදාව අවසන් කියන එන්නේ தත්ත්වය මට්ටම ලං කරගන්න පුළුවන්. නමුත් ඒ සඳහා අර පෙරසූදානම සකසමින් වගේ තමයි අපි මේ කල් ගෙවන්නේ. ඒක නැවත නැවත ඒකෙම යෙදිලා 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 කටයුතු කිරීම මත දවස ගන්න සුදුසු தත්ත්වය මත් වෙලා එනවා. එදාට ආයේ දඟලන්න කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ සමේ කනෙක්ෂන් එක එතකොට ඉලෙක්ට්‍රික්. හරි පෙර සූදානමෙන්ම ආවා. අන්න කනෙක්ට් වුණා. ඉතින් ඒක නිසා ඒ මට්ටම සකස ගන්න අවශ්‍ය දේ තමයි තම තමුන්ට අවංක වෙලා මේ ඇති දේ ඇති හැටියට දකින්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සරලත්වය ඇති කරගන්න. මේ සංකීර්ණත්වයෙන් ප්‍රතිඵල ලං කරගන්න අමාරුයි. ඒ වෙනුවට වැඩි වැඩියෙන් මේ ඇති දේ ඇති හැටියට දැක්කොත් පාපී ස්වභාවය විදියට දැක්කොත් පාපමිත්තතාවය විදියට දැක්කොත් අර විදියට මේ මම හිර වෙලා යම් මට්ටමක ඉන්න බව එතනින් ප්‍රතිපදාවක් ඇති බව මම නොහඟින බව දැක්කොත් අන්න ඔය අසත්පුරුෂ ධර්ම වලින් මිදෙන ක්‍රමවේදය තමයි ඒ තියෙන්නේ. ඒක නිසා වැඩි වැඩියෙන් විවෘත භාවයක් ඇති කරගන්න කියන ආරාධනාව තමයි මේ දේවදත්ත හාමුදුරන්ගේ කතාවෙන් අපිට ඉදිරිපත් වෙන දේ. ඒ ස්වාමීන් වහන්සේගේ විවෘත භාවය නොතිබුණු පාටයි. ඒක ඇති කරගන්න හැකියාවක් නොලැබුණු පාටයි. ඒක නිසා අපි බලමු මේ වගේ බුදුන් ආශ්‍රය කරලා මෙච්චර මේ ශාසනයක හික්මිලා මේ විදිහේ හසුවීමකට හසු වුණා නම් කෙනෙක් අන්න අපිට මීට වැඩි අහිංසක වෙන්න විවෘත වෙන්න ඒකම හේතු කාරණාවක් බවට පත් වෙනවා. එතනින් අපි අද දවසේ ධර්ම දේශනාව අවසන් කරමු.
ආදු සාදු සාදු. එහෙමනම් වෙනදා වගේම ඉතාමත් ප්‍රායෝගික ධර්මයට තව තවත් ලං වෙන්න ඒ ධර්ම දේශනාව සිදු කර ධම්ම කුසල ස්වාමීන් වහන්සේට සියලු ප්‍රාර්ථනා ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා යන ප්‍රාර්ථනාව ඇතුව අවසරයි ස්වාමීන් වහන්සේ. ඊට කලින් ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක්, මොකද්ද ස්වාමීන් වහන්සේ සූත්‍රේ නම? කිව්ව මට මතක නැති වුණා.
නමද? නම මම කිව්වා නේද? දේවදත්ත අසත් ධර්මද නේද? දේවදත්ත අසත් ධර්ම සූත්‍රය.
එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සොකියන්තු.
සාදු 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 මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදා.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බා.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතන් සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
ආනුකමිතබ්බ.
සාදු 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 ඕකාස කමාමි බන්තේ.
සතියොන්තු.
දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛියොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
යොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව ජාතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.